ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
ප්‍රශ්නය විමසනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, A1 ඔව්, මෙම පාසල ඉදිකරන ලද්දේ විශාල උත්සව ශාලාවක් නොව ශ්‍රවණාගාරයකි. 2 අධ්‍යාපන අමාත්‍යංශය මගින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 206,000 ලක්ෂ 177,672 සහ 782. 3 ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද, අර්ධ වශයෙන් වැඩ අවසන් කරන ලද නීතිමය ගැටලු පැන නැගී ඇති මෙවැනි කොන්ත්‍රාත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සංදේශයක් යොමු කර අමාත්‍ය මණ්ඩලය තීරණයක් ලබා ගැනීමටත්, ඉන් අනතුරුව මේ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමටත් සැලසුම් කර ඇත. 4 මෙම ඉදිරි වැඩ සඳහා වැයවන මුදල සම්බන්ධව ඇස්තමේන්තු සකස් කළ හැකි වන්නේ මුල් කොන්ත්‍රාත්තුව අවසන් කිරීම පිළිබඳ තීරණයක් ගැනීමෙන් පසුවය. ඒ අනුව මුල් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු නිරාකරණය කර විශේෂයෙන් මෙම ශ්‍රවණාගාරයට සවිකරන ලද වායු සමීකරණවල ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂඥ සහයද ලබාගෙන ඒවා යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් ගණනය කිරීමෙන් අනතුරුව ඉතිරි වැඩ සඳහා වැයවන මුදල ගණනය කළ යුතුව තිබේ. 5 මෙතෙක් ගණනය කර නොමැත. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අග්‍රාමාත්‍යතුමියනි, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සම්බන්ධයෙන් මේ ගැටලුවේදී දැයට කිරුල වැඩසටහන ක්‍රියාත්මක කරන කාල සීමාව තුළ අපි දන්නා විදිහට විශාල රාජ්‍ය මුදල් අවභාවිතාවක්, එහෙම නැත්නම් නාස්තියක් මේ තුල සිද්ධ වෙලා තියෙනවා කියලා අපි දකිනවා. ඉතින් ඒ නිසා මෙම ව්‍යාපෘතියට, එහෙම නැත්නම් මේක අවසන් කරන්නට වසර ගණනාවක් දැන් ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි රජයක් විදිහට ලැබුණු මුදලට අදාළව වැඩ නොකිරීම සම්බන්ධයෙන් විගණනයක් කරනවාද කියන එක සම්බන්ධයෙන් මම ඔබතුමිය විමසනවා. මොකද අපි විශ්වාස කරනවා මේ මුදල් විනාශය තුළින් තමයි මේක අතරමඟ නැවතිලා තියෙන්නේ කියලා.
අරු කථානායකතුමනි, මෙවැනි ව්‍යාපෘති ගණනාවක් අපිට හොයාගන්න තියෙනවා. එතවශයෙන්ම මේ විදියට ආරම්භ කරපු ව්‍යාපෘති දහස් ගණනක් තියෙනවා. හරියට සිද්ධ නොවිච්ච සහ බාගෙට ඉවර කරපු නැති සහ කොන්ත්‍රාත්තු අතරමැද නැවතිලා ප්‍රශ්නකාරී ව්‍යාපෘති දහස් ගණනක් පාසල් පද්ධතිය තුළ තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම එකින් එකට විගණනය කරන්න නෙවෙයි, මේකේ මේ සමස්තම මේ අධ්‍යාපන පද්ධතිය තුළම පහුගිය කාලය තුළම සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මේ මොහොතේ අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ මොකද, මේ භාගෙට පටන් ගත්ත ව්‍යාපෘති නිසා ඒ පාසල්වල දරුවන්ටත් යම්කිසි අවදානමකට ලක් වෙලා තියෙන නිසා මේවා ඉවර කරන්න තමයි අපි ප්‍රමුඛතාවය මේ වෙලාවේ දීලා තියෙන්නේ මොකක් හෝ විදියකට. මොකද මේ පාසල් පද්ධතිය අපිට ගෙනියන්න ඕනේ ඒ දරුවන්ගේ පැත්ත ගැන හිතලා. ඒ වගේම මේ සමස්ත පද්ධතිය තුළම මේ වෙලා තියෙන මේ මුදල් නාස්තිය සහ මේ ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක නොවීම පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න වෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ගරු කථානායකතුමනි, කුලියාපිටිය ආසනය තුළ නැත්නම් කුලියාපිටිය නගරය තුළ මේ විදිහේ ශාලාවක අවශ්‍යතාවය දැඩිව පවතින කාල සීමාවක් මේ. ඒ නිසා මෙම ශාලාව මං හිතන්නේ 75% විතර ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ අවසන් කරලා තියෙනවා. මේ කටයුත්ත හැකි ඉක්මනින් අවසන් වෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම එම විද්‍යාලයටත් ලොකු මුදලක් ලබා ගන්න. එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ රංගන ශාලාවක අවශ්‍යතාවය දැරිව තියෙනවා. ඒක නිසා මේ අවශ්‍යතාවය සඳහා ගත වෙන කාලය සම්බන්ධයෙන් නිශ්චිතව අපිට දැනගන්න පුළුවන්ද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ගරු අග්‍රාමාත්‍යමි.
ගරු කථානායකතුමනි, පිළිතුරේ කිව්ව විදිහට මේකේ අර කොන්ත්‍රාත්තුවත් එක්ක ප්‍රශ්නයක් තියෙන නිසා ඒ පිළිබඳ පැන නැගී තියෙන කරුණු නිරාකරණය කළා කැබිනට් එකට කැබිනට් අනුමැතියක් ගන්න ඕනේ. ඉතින් ඒකට යම් කාලයක් යනවා. අපි පුළුවන් තරම් ඉක්මනට මේ අවුරුද්ද තුල අපේ ටාගට් එක මේ අවුරුද්ද තුල මෙවැනි මම කිව්වවි කලිනුත් කිව්ව විදිහට මෙවැනි ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. අපේ බලාපොරොත්තුව මේ වසර තුල මේ සියල්ලම නිරාකරණය කළා අවසන් කරා.
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යමාගේ ඇසීමට
මම ප්‍රශ්නේ අහන ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, එතුමා අහන්නේ මේ උතුරුමැද මහ ඇල ව්‍යාපෘති සම්බන්ධයෙන් අංක 1 මේ ව්‍යාපෘති ආරම්භ කළ තියෙන 2015 ඔක්තෝබර් මාසයේ ඒ වගේම අංක 2 පිළිතුර මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ අදියර 6ක් යටතේ මේ සම්බන්ධ සවිස්තර වාර්තාව සවිස්තර පිළිතුරක් තිබෙනවා මම සභාගත කරනවා. ප්‍රශ්න අංක 3 මේ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන්නේ මාතලේ පොළොන්නරුව අනුරාධපුර කිරි දිස්ත්‍රික්ක. ඒ වගේම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ප්‍රතිලාභ සම්බන්ධයෙන් එතුමා හතරට ප්‍රශ්න අහන්නේ හුරුළු වැව, මානංකට්ටිය වැව, ඒරු වැව, කනදරා වැව, නාචදුව, නුවර වැව සහ තිසා වැව කියන වැව් වලට අඛණ්ඩ ජල සැපයුමක් මගින් හෙක්ටයර් 12,300කට ගොයිබිම් වලට හිඟයකින් තොරව දෙකන්න වගා කිරීම සඳහා වතුර ලබා දීමේ කර්මුණා. දෙවෙනි එක තමයි පානීය ජලය මිලියන කියුබික් මීටර් 40ක් MCM 40ක් වාර්ෂිකව ලබා දීම තව ප්‍රධාන අරමුණක්. ඇතුළුව තව අරමුණු කීපයක් සඳහන් කළ දෙන පිළිතුරේ එතුමා අහන්නේ මේ ආයන් එක ප්‍රශ්නෙන් මේ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ අවසන් කිරීමට නොහැකි වූ බව පිළිගන්නේද කියලා. ඔව්. ඒ වගේම ඒ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත තිබූ වර්ෂය 2025 ජූනි 24 මේ ව්‍යාපෘතිය නියමිත කාලයට අවසන් කරන්න බැරි වෙලා බැරි වෙච්ච හේතු එතුමා තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. ඒකට ඇත්තම හේතු කීපයක් දක්වන්න පුළුවන්. මේකේ දේශපාලනික කාරණා මම මෙහි සඳහන් කරන්නේ නැහැ. නමුත් මෙහි තිබුණු ආර්ථික තත්ත්වය, ඒ වගේම COVID-19 තත්ත්ව නිසා ඇතිවුණු තත්ත්වයන්, ඒ වගේම තමයි මේ ණය වාරික ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ සඳහා ණය වාරික ණය ලබා දීලා තිබුණේ. ණය වාරික ලබා ගැනීම සඳහා වෙච්ච තිබුණු ගැටලු සහ ලන්සු කැඳවීමට අදාළව තිබුණු ගැටලු රාශියක් නිසා මේ ව්‍යාපෘතිය කල් ඇදිලා උරුම 10 පැනලා තාම සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 4 මේ වෙනට ප්‍රගතිය 20.5% මූල්‍යම ප්‍රගතිය රුපියල් බිලියන 40,600යි. ඊටම පිළිතුරු
ගරු කතානායකතුමනි, මාගේ පළමු අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම ගත්තොත් මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 6ක් ආවරණය කරනවා ප්‍රතිලාභීන් වෙනුවෙන්. එතකොට මෙහි අවසානයේ තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ මහ කනදරාව. දැන් මේ වෙනකොට පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා මේ උතුරුමැද මහ ඇල ව්‍යාපෘතියෙන් ජලය ලබා දෙනවා කියන පොරොන්දුව මත. හැබැයි තාමත් මේ ව්‍යාපෘතිය නිම වෙලා නැහැ. ඒක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මහ කනදරා ව්‍යාපාරයේ ජනතාව යලමහ දෙකන්න වැඩ කරගන්න බැරුව ප්‍රශ්නයකට මුහුණ දෙනවා සමහර අවස්ථාවන්වල මේ ව්‍යාපෘතිය අවසන් නොවීම විසින්. ඒ නිසා මේ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා මොකක්ද තිබෙන වැඩපිළිවෙල?
කතානායක තුමනි, මේ උතුරුමැද මහ ඇල ව්‍යාපෘති අතර මේකයි වයඹ මහ ඇල ව්‍යාපෘතියයි මේ දෙකම එක ව්‍යාපෘතියක් යටතේ. මේක දෙවැන්ත ව්‍යාපෘතියක්. ආසියානු සංවර්ධන බැංකුවෙන් තමයි මේ මූල්‍යාධාර අවුරුදු 10ක් ගිහිල්ලත් 12 මිලියන 500ක් වියදම් කළත් ව්‍යාපෘතියේ සැලකිය යුතු ප්‍රගතියක් ගන්න බැරි වෙලා තියෙනවා විවිධ හේතුන් නිසා. නමුත් අපි රජයේ බාරගත්තට පස්සේ මේකට උත්තරයක් හොයන්න ඕනේ. අපි අයවැයෙන් වාරි පුනරුත්ථාපනය සඳහා වෙන් කළ තියෙන මිලියන 78,000ක් අපි වාරි පුනරුත්ථාපන සහ නව වාරි ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කළ තියෙනවා වාරි මහිම කියලා. ඒ වාරි මහිම ව්‍යාපෘතිය අර්ථේ මේ උතුරුමැද මහ ඇල ප්‍රයෝජනයට ගත හැකි මට්ටමට ගේන්න රුපියල් මිලියන 32,500ක් වෙන් කළ තියෙනවා. ඒ වගේම තමයි පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා නැවත ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කරලා මූල්‍ය පහසුකම් ලබා ගන්න. ඒ නිසා මේ ව්‍යාපෘතිය සාර්ථක කළා ගොවි ජනතාවට ජලය ලබා දීම සහ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රයෝජන ගත හැකි මට්ටමට ගෙනීම සඳහා අපි වෙහෙස මහන්සි වෙමින් තිබෙනවා. අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා.
ගරු කතානායකතුමනි, මාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මූල්‍ය ප්‍රගතිය සහ භෞතික ප්‍රගතිය විමසනකොට මේකේ සැලකුතු ප්‍රමාණයක් මේ ප්‍රගතිය අත්පත් කරගෙන නැහැ. මේ
බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපට වාර්තා වෙන තොරතුරු අනුව මෙහි මුදල් වෙන වෙන ව්‍යාපෘති සඳහා පාවිච්චි කරලක් තියෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් මොකක්ද ගන්නා ක්‍රියාමාර්ගය?
ගතතුමනි, අපි මේ අමාත්‍යංශයට ඇවිල්ලා මෙහි වගකීම බාර ගන්නකොට මම ඉස්සලා කිව්වාගේ මේකේ අවුල් ගොඩක් හදලා තියෙනවා. එකක් තමයි කිලෝමීටර් 28ක් දිග උමගක් තියෙනවා. ඒ උමග හැරීම සඳහා TBM යන්ත්‍රයක්, උමං හැරීම යන්ත්‍රයක් යොදාගෙන තියෙනවා. නමුත් පස්සේ කාලෙක සැලසුම් කළා තිනවා මේක තවත් යන්ත්‍රයක් මේකට ගෙනල්ලා දාලා මේක ඉක්මන් කරන්න ඕනේ කියලා. මෙතන තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙවැනි යන්ත්‍රය ගැනීම සඳහා වෙච්ච නිසි වැඩපිළිවෙලක් නැතුව මේක තීරණය ගැනීම නිසා ඩොලර් මිලියන 50ක් නාස්ති වෙලා තියෙනවා. ඊට පස්සේ තව වෙනත් කටයුතු සඳහා මේ ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 50ක් අරගෙන තියෙනවා. ඒ වගේම මම ඉස්සර සඳහන් කරා වගේ විවිධ හේතු නිසා මේක අසාර්ථක වෙන්න අවුරුදු 10ක් ගිහිල්ලා ලෝන් එකේ පීරියඩ් එක ඉවරලත් මේක යම් ප්‍රගතියක් හොවත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මෙහි ගැටලු ගොඩක් තියෙනවා. එකක් තාක්ෂණික පැත්තෙන් අකටයුතුකම් සිද්ධ වුණා, මෙහි දුර්වලතාවයන් තිබෙනවා කියලා වාර්තා වෙනවා, බොහෝ දෙනෙක් අපිට කතා කරනවා. ඒ නිසා තාක්ෂණික වාර්තාවක්, තාක්ෂණික ඇගීම් වාර්තාවක් ලබා ගන්න ඕනේ. ඒ සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි මේ මූල්‍යමය වාර්තාවක් අපි බාර ගන්නකොට තිබුණු තත්ත්වය මොකද උනේ කියන එක සම්බන්ධයෙන් හොයලා බලන්න මූල්‍යමය ඇගීම් වාර්තාවක් ලබා ගන්න අපි කටයුතු කරමු.
ගරු ටීකේ ජයසුන්දර මහතා, කෘෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
එතුමා මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඒකට සංකීර්ණ ප්‍රශ්නයක්, සති දෙකක කාලයක් දෙන්න කියලා ඉල්ලන්නේ කැමැති. මේකට පිළිතුරු ලබා දෙන්න සදා.
ගරු නිශාන්ත පෙරරා මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි, ගරු නිශාන්ත පෙරේරා මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට මේ විදිහට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. රෝමන් එක ගාල දිස්ත්‍රික්කයේ තුල පළාත් පාලන ආයතන 20ක් පවතින අතර එම එක් පළාත් පාලන ආයතන විසින් භුක්ති විඳින ලබන නිශ්චල දේපළ ප්‍රමාණය පහත ඇමිනුම එක සඳහන් කර ඇත. දිග විස්තරයක් තියෙන නිසා මම මේ විස්තරය සභාගත කරනවා. රෝමන් දෙක පළාත් පාලන ආයතන නීත්‍යනුකූල අයිතිය පවරාගෙන භුක්ති විඳින නිශ්චල දේපළ හා මෙතෙක් නීත්‍යනුකූල අයිතිය පවරාගෙන නොමැතිව භුක්ති විඳින ලබන නිශ්චල දේපළ පහත සඳහන් පරිදිවේ දිග විස්තරයක් තියෙනවා. එක උදාහරණයක් කියලා මම ඒක සභාගත කරනවා. ගාල්ල මහනගර සභාව භුක්ති විඳින ලබන නිශ්චල දේපළ සංඛ්‍යාව 133යි. නීත්‍යනුකූල අයිතිය පවරාගෙන භුක්ති විඳින ලබන නිශ්චල දේපළ සංඛ්‍යාව 33යි. මෙතෙක් නීත්‍යානුකූල අයිතිය පවරාගෙන නොමැතිව භුක්ති විඳින ලබන නිශ්චල දේපළ සංඛ්‍යාව 100යි. ඒ විදිහට තියෙන විස්තරය මම සභාගත කරනවා. රෝමන් 3 අදාළ පළාත් පාලන ආයතන විසින් මෙතෙක් නීත්‍යානුකූල අයිතිය පවරාගෙන නොමැතිව භුක්ති විඳින ලබන දේපළ ඒවායේ හිමිකාරීත්වයේ නීත්‍යානුකූල කර ගැනීම සඳහා අදාළ පාර්ශ්ව වෙතින් දීර්ඝකාලීනව ඉල්ලීම් සිදු කර ඇත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පළාත් පාලන ආයතන විසින් භුක්ති විඳින ලබන මෙතෙක් එම ආයතන වෙත පවරා දී නොමැති ඉඩම්, එම ඉඩමේ වටිනාකමින් 125ක මුදලක් අය කර අදාළ පළාත් පාලන ආයතන වෙත පවරා දීමට අදාළව ලිඛිත ඉල්ලීමක් යොමු කරන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමග 2025 මාර්තු 5 වැනි දින පැවති සාකච්ඡාව අනුව තීරණය කරන ලද බැවින් ඒ බැව් මා විසින් යොමු කරන ලද අංක PL 688 137 හා 2025 මැයි 9 දිනැති ලිපිය මගින් දකුණු පළාත් සභාව දැනුවත් කර ඇත. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ ඇමතුමාගෙන් අහන පළවෙනි අතුරු ප්‍රශ්නය දැනට ගරු කතානායකතුමනි, මේ දේපළ සමහරේවා මේ වෙනකොට සමහර පුද්ගලයෝ පෞද්ගලික ඉඩම් වලින් පෞද්ගලික අයිතිකරුවන්ගෙන් අරගෙන ඉතිහාසයේ දැන් මේවා සමහර දේපළ පළාත් පාලන ආයතන වලට නැතුව යන. ඉතින් අනේ සම්බන්ධව දැනට අමාත්‍යංශ පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක ගරු එමෙතුමාගෙන් අපි පළවෙනි අතුරු ප්‍රශ්නය විදියට අහනවා. මොකද දැන් විශාල දේපළ ප්‍රමාණයක් විශේෂයෙන් කාල දිස්ත්‍රික්කයේ ගත්තෙන් පස්සෙත් අපි පෞද්ගලිකව දන්න දේපළ ප්‍රමාණයක් තියෙනවා. ඒවා 1980 ගණන්වල වගේ අරගෙන තියෙනවා. හැබැයි ඒවා නීත්‍යානුකූලව පවරා ගැනීම කටයුතු කළා නෑගරු කතා නෑකටුනි. දැන් ඒවා තුන්වෙනි පාර්ශ්වයේ වෙනකොට විශේෂයෙන් වාණිජ මේ වටිනාකමක් තියෙන තැන්වල නීත්‍යානුකූලව ගනිපු නැති දේවල්, කියන දේශපාලන බලය පාවිච්චි කරලා ගනිපු දේපල, ඒවා තුන්වෙනි පාර්ශ්වයේ වෙනකොට ඒගොල්ලන්ගේ ළමයි එහෙම ඉන්නකොට ඒගොල්ල දැන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අරන් තියෙනවා. එතකොට දැවැන්ත ජාතික ධනයකුත් ගරු කතා නායකතුමනි ධනය දාලා තිනවා. දැවැන්ත ජාතික ධනයක් මේවට වැය කරලා තිනවා. ඒව දැන් අපතේ යනවා. මේ නීත්‍යානුකූලව කටයුතු කරපු නැති නිසා, පවරා ගැනීමට අවශ්‍ය කරන නීත්‍යානුකූල පසුබිම හදපු නැති නිසා. අනේ ඒවට මොකද වෙන්නේ කියන එක තමයි ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. ගරු එමුතුමාගේ
ගරු කතානායකතුමනි එතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ නිවැරදි. අම්බලන්ගොඩ නගර සභාව, බෝපේ පොද්දල ප්‍රාදේශ සභාව සහ හබරාදුව ප්‍රාදේශ සභාව හැරුණකොට අනිකුත් පළාත් පාලන ආයතන 17ම මේ විදියට නීත්‍යානුකූලව අයිතිය පවරාගෙන නොමැතිව දේපල භුක්ති විඳිනවා. ඒ දේපල අපි අර කලින් සඳහන් කරපු ආකාරයට රාජ්‍ය ආයතන වලට අදාළ දේපල පවරා දෙන්න කියන ඉල්ලීම තමයි අපි කරලා තියෙන්නේ. එතුමා සඳහන් කරපු ආකාරයට පෞද්ගලික දේපල තියෙනවා නම් ඒ දේපල විධිමත්ව විමර්ශනය කරලා පවරා ගැනීමට හෝ අදාළ පාර්ශ්ව වෙත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
ඒක කතා තමයි කිතුමනි මගේ දෙවැනි අතු ප්‍රශ්නේ. දැන් යම් යම් වකවානු වල මේ නීත්‍යානුකූලව පවරගන්නේ නැතුව මේවැයි ඉදිකිරීම කළා තියෙනවා. රජයේ මුදල්, ජනතාවගේ මුදල් භාවිතා කළා. මේක පෞද්ගලික මුදල් නෙමෙයිනේ ගරු කතා නායකතුමනි. මේ යම් දේශපාලන තීන්දුවක මේ තීන්දුව එක කරන්නේ. ඒ නිසා මේ වෙන විට අන්නේ තීන්දුව ගනිපු උදවියට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මොකද විශේෂයෙන් අපි දන්නවා ඇල්පිටිය බලත් පාලන ආයතන ඇල්පිටිය ප්‍රාදේශ සභාවේ 1984 ඥානප්‍රදීපේ පුස්තකාලය කියලා පුස්තකාලයක් පටන් අරන් තියෙනවා. ඒ පුස්තකාලේ මං පුස්තකාලය මේ වෙනකොට කිසිදු නීත්‍යානුකූල කටයුත්තක් කළා නැහැ. දැන් නඩු දාලා තියෙනවා. 84 ඉඳලා ගරු සභාපතිතුමනි දැන් ජාතික ධනය තමයි මේක නඩත්තු කටයුතු සඳහා වියදම් කරන්නේ. හැබැයි අපිට කියන්න බෑ හෙට දවසේ මේක රජ ජනතාවට අයිති වෙයිද නැද්ද කියන එක. එතකොට මෙන්න මේ එවකට දේශපාලන තීන්දුව ගනිපු උදවිය ජනතාවගේ ධනය දැවැන්ත මුදලක් විනාශ කරලා තිනව මේ වෙනකොට. ඒ නිසා අන්න ඒවා සම්බන්ධව ගන්න තීන්දුව తీරන මොනවද? දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි.
ඔව් ගරු කතානායකතුමනි එතුමා ඉදිරිපත් කරපු දෙවෙනි ප්‍රශ්නයට අදාළව රටේ පවතින නීති අනුව කටයුතු කරන්න පුළුවන්. අපි රජයේ හැටියට ඒ අනුව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. කිසිම බාධාවක් නැහැ. අයථාලෙස මේ දේපල පරිහරණය කරලා තියෙනවා නම් සහ මහජන මුදල් අනීතික ලෙස වැය කරලා තියෙනවා නම් ඒවා සිදු කරපු අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නවා.
ගරු ආචාර්ය MLM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායක වහන ප්‍රශ්න.
ඒක කතානායකතුමනි මම ප්‍රශ්නේ සති දෙක කාලයක් ඉල්ලා හිටියා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය මම යොමු කරන්නේ විශේෂයෙන්ම ඌව වෙල්ලස ඓතිහාසික පුරවරේ 250,000 පමණ බලපාන ප්‍රශ්නයක් පිළිබඳව. ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන දේශීය වාණිජ කර්මාන්තයක්. විශේෂයෙන්ම මෙම කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවනෝපාය සකස්සාගත් පවුල් විශාල සංඛ්‍යාවක් සිටිනවා. අපි හිතන ආකාරයට 250,000 වැඩි ප්‍රමාණයක්. එහෙත් වර්තමානයේ බදු ප්‍රතිපත්තිවල අසමානතා හේතු කොටගෙන දේශීය සීනි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දැඩි අභියෝගයන්ට මේ කර්මාන්තය මුහුණ දී ඇති බව වාර්තා වෙන. එබැවින් දේශීය සීනි නිෂ්පාදනයේ වත්මන් තත්වය ආනයන බදු ප්‍රතිපත්ති හා රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් මන් රජයට යොමු කරන. ලංකා සීනි සමාගමට අයත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සීනි කර්මාන්ත ශාලා ගණන කොපමණ? ඒ එක් එක් කර්මාන්ත ශාලාවලින් වාර්ෂිකව නිෂ්පාදනය කරන සීනි ප්‍රමාණය කොපමණ? එම සම්පූර්ණ නිෂ්පාදනය මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් කොපමණ ප්‍රතිශතයක්? දැනට වාර්ෂිකව ආනයනය කරනු ලබන සීනි ප්‍රමාණය කොපමණද? ආනයනය කරනු ලබන සීනි කිලෝවක් මත පනවන බදු මොනවාද? ඒ කොපමණද? දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි කිලෝවක් සඳහා පනවන බදු ප්‍රමාණය කොපමණද? ආනයනික සීනි වැඩ්බදු වලින් නිදහස් කිරීමටත් දේශීයව නිෂ්පාදනය කරන සීනි සඳහා වැඩ්බදු පැනවීමටත් හේතු කුපමණද? ඇත්ත වශයෙන්ම ආනයනය කරන සීනිවලට අපිට ආරංචි විදිහට රුපියල් 50ක් පමණයි අය කරන්නේ කිලෝවකට. හැබැයි දේශීය නිෂ්පාදනවලට 18%ක වැට් එකක් පනවලා තිබේ. ඒ නිසා නිෂ්පාදිත පිරිවැය රුපියල් 230යි කිලෝවකට. නමුත් එය වෙළඳ පොලේ ලබා දෙන්නේ 175ක්. ලොකු අලාභයක් විඳිමින් එක් ක්‍රියාත්මක වෙන්නේ. අපි අහන්න කැමති ගරු අමාත්‍යවරයාගෙන් මෙවන් තත්ත්වයක් තිබියදී ඇයි තවදුරටත් දේශීය නිෂ්පාදනයට මේ 18% වැට් එක ක්‍රියාත්මක කරන්නේ? ලංකා සීනි සමාගමට අයත් සීනි කර්මාන්ත ශාලා දැනට පාඩු ලබන තත්ත්වයේ පවතින බව රජය පිළිගන්නේද? අපිට ලැබී තිබෙන තොරතුරු අනුව ගල්ඔය බිලියන 17ක්, ඇතිමලේ බිලියන 7ක්, පැල්වත්ත බිලියන 10ක්, සෙවනගල අපිට ආරංචි විදිහට සම්පූර්ණයෙන්ම කර්මාන්ත ශාලාව හදන්නට වෙලා තිබෙනවා. ඉතින් මොකද්ද මේවා ඇත්ත තත්ත්වය? ඒ පාඩු ලබන තත්ත්වය පිළිබඳව රජයේ සතු දත්ත සහ තොරතුරු කවරේද? එම කර්මාන්ත ශාලා ලාභ ලබන ආයතන බවට පත් කිරීම සඳහා මේ වන විට රජයේ අවධානය යොමු වී තිබේද? ඒ සඳහා යෝජිත වැඩපිළිවෙල කුමක්ද? මම මේ විශේෂයෙන්ම කතා කරන්නේ රජයේ අයිතිය තිබෙන ආයතන ගැන ලොකු වගකීමක් තිබෙනවා. ඒව ලාභ ලබන තත්ත්වයට ගෙනෙන්නට මොකද්ද රජය ගන්න පියවර? සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන එතනෝල් අලෙවියෙන් පාඩු ලැබීමට හේතු කවරේ? එම පාඩු ලැබීම අවම කිරීමට රජය ගන්නා පියවර කවරේද? විශේෂයෙන්ම මම හිතන්නේ ගරු විශ්වභාර ඇමතිතුමා දන්නවා ලීටරයකට ඉල්ලුම අද යන්නේ 450 475 අතර. හැබැයි නිෂ්පාදන පිරිවැය තියෙනවා 628 750. අඩුම ගානේ 800ක්වත් අවශ්‍ය වෙනවා. දැන් ගිය අවුරුද්දේ 1500ක මුදලක් ලැබුණා. මේ එතනෝල් ප්‍රවර්ධනය කිරීම ගැන මම උනන්දු කරනවා නෙවෙයි, නමුත් මේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ මේ එතනෝල් අලෙවිය ඉතාමත්ම වැදගත්. ඒ මොකද 250,000කගේ ඌව වෙල්ලස්ස උඩවරේ අපේම පොරවැසියන්ගේ ජන ජීවිතය ඒ මත පදනම් වෙන නිසා. ඒ නිසා විශේෂයෙන්ම අපි අහන්න කැමති දේශීය නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් මත පනවා ඇති වැඩබදු ඉවත් කිරීම හරහා ලංකා සීනි සමාගම අයත් කර්මාන්ත ශාලා මුහුණ දෙන පාඩු අවම කරගත හැකි බව රජය පිළිගන්නේ. ඉදිරියේදී දේශීය නිෂ්පාදනය කරන සීනි සහ එතනෝල් මත පනවා ඇති වැඩබදු ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නොයසේ නම් මන්ද? විශේෂයෙන්ම ගරු ඇමතිතුමාට තවත් අමතර කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න කැමැති. විශේෂයෙන්ම ලාභයෙන් 30%ක් බදු ගන්න. නම් මේ කතා කරන්නේ සීනිවල. ඒ වගේම එතනෝල් වල ලාභයෙන් 45%ක් බදු ගන්නවා. ඊට අමතරව මොලෑස් වල එක මෙට්‍රික් ටන්නෙකින් 10,000ක් බදු ගන්න. ඉතින් මේ බදු බර තුල ඇත්ත වශයෙන්ම අවසානයේ පීඩාවට අත්පත් වෙන්නේ ගොවි ජනතාව. මේ කර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාව. පොඩි පොඩි මිනිස්සු සාමාන්‍ය ජනතාව. එනිසා විශේෂයෙන්ම පහුගිය දවස්වල ලොකු ආන්දෝලනයක් ඇති වුණා. උක්දනු මෙට්‍රික් ටන් එකකට දින 10,000. ඒක අඩුවෙයි කියන කතාවක් ගියා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක මම අහන්න කැමති ගරු අමතිතුමාගෙන් මම හිතන්නේ ඔබතුමාම පත් කරපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න ඔහුම පැහැදිලි කළා දුන්නා මේ කර්මාන්තයේ මූණ දෙන අභියෝග ප්‍රශ්න සහ ගැටලු. ඉතින් මම විශේෂයෙන්ම 250,000කට වැඩි ඌව වෙල්ලස්ස විරෝධාර ජනතාවගේ ඒ ගොවි ජනතාව වෙනුවෙන් මම ඉල්ලීමක් කරන රජයෙන් කරුණාකරලා මේ අභියෝග ටික හඳුනාගෙන මේවට ඉක්මන් පිළියම් යොදන්නට කටයුතු කරා.
ගරු අමාත්‍යතුමා, ගරු කථානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමාට මේ දවස්වල මේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු පත් කිරීම, ආසර සංවිධායකින් ඉවත් කිරීම ඉවත් වීම මගේ ප්‍රශ්න තියෙද්දි මේ කර්මාන්ත ගැන අවධානය යොමු කරලා මේ විශේෂ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඔබතුමාට මේකට ඔබතුමාට වගේම පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න. පළවෙනි ප්‍රශ්නේ ඔබතුමානේ ලංකා සීනි සමාගමට අයත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සීනි කර්මාංශාලා ගණන කොපමණද කියලා. කර්මාංශාලා දෙකයි, පැල්වත් ඒකකය සහ සෙවනගල ඒකකය. ඊට අමතරව ඇතිමලේ පෞද්ගලික කර්මාංශාලාවක් තියෙනවා. ගල්ඔය අපට 49%, 52%ක් සහ 49%ක් අයිතිය තියෙන පෞද්ගලික අංශයේ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ කර්මාංශාලාවක් තියෙනවා. එතකොට එක් එක් කර්මාංශාලාවේ වාර්ෂික නිෂ්පාදනය කොපමණද කියලා අහලා තියෙනවා. 2020 ඉඳලා 24 දක්වා නිෂ්පාදනයේ තියෙනවා පැල්වත්ත ඒක කේසා සෙවනගල මෙට්‍රික් ටොන් 2020 39,687යි, 2021 48,177යි, 2022 36,738යි, 2023 41,861යි, 2024 39,721යි, 2025 දැනට කටයුතු කරනවා. සම්පූර්ණ සීනි අවශ්‍යතාවෙන් කොච්චරද කියලා අහනවා මේ ප්‍රමාණය. අපේ නිෂ්පාදනයේ 2024 අවුරුද්දේ අපේ රටේ අවශ්‍යතාවයේ මෙට්‍රික් ටොන් 658,678යි. මේක උපපර්යේෂණ ආයතනයේ මූලාශ්‍ර වලින් ගත තොරතුරු. වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් අපි ලංකා සීනි සමාගම නිෂ්පාදනය කරන්නේ රජ ආයතනය 6.03%. දැනට වාර්ෂිකව ආනයනය කරන සීනි ප්‍රමාණය කොපමණද කියලා අහලා තියෙනවා ගරු කථානායකතුමනි. මම ඒක සභාගත කරනවා. සුද්ධ කළ සීනි, ඒ වගේම සුද්ධ කළ සීනි බීට් සුදු සීනි හැටියට 2022 ඉඳලා 25 ජනවාරි පෙබරවාරි දක්වා මේක සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ ලේකන අනුව මම ඉදිරිපත් කරනවා. 2024 ආනයනය කළ තියෙනවා කිලෝ මිලියන 564ක්, මේ 2025 කිලෝ මිලියන 140ක් ආනයනය කළා තියෙනවා. සුදු සීනි තමයි ආනයනය කරන්නේ, දුඹුරු සීනි ආනයනය කරන්නේ නැහැ. නමුත් සුදු සීනි අස්සේ දාලා දුඹුරු සීනි ගේන ඒවත් තියෙනවා. දෙක ඊළඟට ආනයනය කරන ලබන සීනි කිලෝවක් මත පනවන බදු මොනවද කියලා අහලා තියෙනවා. ආනයනය කරන සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද SCL එක පනවනවා. ඒක ඔබතුමා කිව්වා ආකාරයටම කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක් පනවලා තියෙනවා. ඊට පස්සේ දේශීය නිෂ්පාදනය කරන ලබන සීනි කිලෝවක් සඳහා පනවන බදු ප්‍රමාණය ආනයනික සීනි වැට් බදු නිදහස් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඒකට පිළිතුර ගරු කථානායකතුමනි, දේශීයව නිෂ්පාදනය කරන සීනි සඳහා 18% එකතු කළාගේ මත වැට් බද්ද පනවනවා. ඒ වගේම 2.5% සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් පනවලා තියෙනවා. මේ දෙකේ එකතුව ගත්තොත් දල වශයෙන් 20.5% බද්දක් පැනවෙනවා. ආනයනික සීනි වැට් බදු වලින් නිදහස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා අහනවා. ආනයනික සීනි වලට වැට් බදු පැනවෙන්නේ නැහැ. ආනයනික සීනි වලට පැනවෙන්නේ රුපියල් 50ක විශේෂ බෙන්ද බාණ්ඩ බද්ද. එක සංයුක්ත බද්දක්, එක ආනයනී වෙනත් භාණ්ඩවලට අය කරන්නේ නැහැ. ඒ අනුව ආනයනී වැට් බද්ද අය කරන්නේ නැහැ.
ආනයනික වල වැට් බද්ද ඉවත් කරන්නේ.
හරි හරි.
මම ඇහුවේ නැහැ.
මම
ඇහුවේ දේශීය නිෂ්පාදනයට ඇයි වැට් බද්ද පනවන්නේ
කියලා. ඔව්. දේශීය නිෂ්පාදනය කරන සීනි 2024 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා තෙක් වැට් බද්දේ නිදහස තිබුණා. කෙසේ වුවත් 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන පරිදි බද්දෙන් ලබන ආදායම ඉහළ නැන්වීම, වැට් බද්දේ කාර්යක්ෂමතාවය ඉහළ නැන්වීම සඳහා අඩු ආදායම්ලාභී කුටුම්බ අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ වැනි අංශවලට බදුවල බලපෑමක් ඇති කරන වඩාත් සම්මත නිදහස් කිරීම ලෙසම පවත්වා ගනිමින් ඔබතුමාලගේ ඒ ආණ්ඩු ක්‍රියාවලිය තියෙන කාලේ වැට් බදු නිදහස් කිරීම වලින් බහුතරයක්, ඒ කියන්නේ ප්‍රධාන අයිතම 137කින් ප්‍රධාන අයිතම 95ක් වැට් බදු නිදහස් කරා. අන්නේ වැට් බදු නිදහස් කරන වෙලාවේදී තමයි 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා බලපවත්වන පරිදි දේශීය නිෂ්පාදනය කරන සීනි වලට වැට් බද්දට යටත් කරේ. එතකොට ඔබතුමා ඊළඟට අහන ප්‍රශ්නේ තියෙන්නේ අතරම මේ වැට් බදු නිසා අපේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා තියෙන බව ඇත්ත. ඒ නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසා දැන් ඔබතුමා කියන විදිහට අපිට 175ට මිල කරලා වෙළඳ පොලේ සීනි නැහැ. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීමක 175ට කිලෝ එකක් තියෙයි කියලා. 175ට දුඹුරු සීනිත් නැහැ, සුදු සීනිත් නැහැ. දුඹුරු සීනි දැන් වෙළඳ පොලේ අපි ආණ්ඩුව ගන්නකොට තිබුණේ කිලෝ එක 360ට. 360ට තියෙන සුදු සීනි 220ට තිබුණේ. අදත් සුදු සීනි 220ට තියෙන්නේ. දුඹුරු සීනි 360ට තිබිච්ච එක අපි ගොවියන්ට කිසිම දෙයක් අඩු කරන්නේ නැතුව ඔබතුමා කියන්නේ රුපියල් 10000ක් මෙට්‍රික් ටොන් එකට හම්බෙන එක අඩු වේදයි කතා බහක් කියනවා. කතා බහක් යැව්වා පහුගිය දවස්වල. කිසි කෙනෙක්ගේ ගොවියන්ගේ අඩු කළ නැහැ රුපියලක්වත්. ඒ වගේම සේවකයෝ ඔබතුමාලගේ ආණ්ඩු කාලේ දයාගමගේ මහත්තයා ඉන්න කාලෙත් මේක විකුණන්න හැදුවා. ඒ පෞද්ගලික දුන්න කාලෙත් සේවකයෝ බඳවගෙන තියෙනවා. ජගත් පුෂ්ප කුමාරගේ නමට ඇවිල්ලා කට්ටිය ඉන්නවා. ඒ පැත්තේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරුන්ගේ නම් වලට ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා විශාල සේවක පිරිසක් ඉන්නවා මේ වගේ. අපේ පැල්වත්ත සෙවනගල ඉන්න සේවකයෝ 5400ක්. අපි එක්කෙනෙක්වත් අයින් කළා නැහැ. කොන්ත්‍රාත් පදරමින් තියෙනවා, දීමනා පදරමින් තියෙනවා, දෛනික පදරමින් තියෙනවා, වැඩ පුහුණු වෙන්න ඇවිල්ලා ඉන්නවා, විවිධ පදනම් වලින් ඉන්නවා. ඒ හැමෝගෙම කිසි දෙයක් අඩු කරලත් නැහැ. මම ඒක වෙනම කියන්නම්. එහෙම තියෙද්දි අපි පහුගිය දවස්වල රුපියල් 260 දක්වා වෙළඳ පොලේ සීනි මිල අඩු කළා. දුඹුරු සීනි 260ට අඩු කරා. ඒ ගැන කවුරුත් කතා කරේ නැහැ. ඉතින් 175ට ලොවෙත් නැහැ සීනි. 175ට සීනි නැහැ. ඔබතුමා කිව්වා ආකාරයට. මම කියන්නේ මේකෙදි වැට් බදු යත් කරලා මේ ප්‍රශ්න විසඳන්න වැට් බද්ද ඉවත් කිරීම විතරක් ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙමෙයි. ඔබතුමා අහලා තියෙනවනේ එතනෝල් මත පනවපු බද්ද ඉවත් කිරීමෙන් විතරක් ඒකෙන් විතරක් මේක ඉවත් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේකට තව ගොඩක් හේතු තියෙනවා. ඊළඟට ඔබතුමා අහනවා ඇත්තටම දැන් දේශීය වශයෙන් සීනි නිෂ්පාදකේ ආරක්ෂා කරගන්න කළ හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක්ම තියෙනවා. අපි ඒවා යෝජනා කරලා තියෙනවා. අපි දැනට නිලධාරි මට්ටමේ වාර්තාවක් මේ පිළිබඳව හදලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වාර්තාව ගරු ජනාධිපතිතුමාට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී විශේෂයෙන්ම අපේ දුඹුරු සීනි ඕගනික් සීනි හැටියට දැන් ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද අපේ දුඹුරු සීනි නිෂ්පාදනයට යොදන පොහොර ඉතාම අඩු ප්‍රමාණයක් යොදවන්නේ. ඇමෝනියම් ප්‍රසන්ටේජ් එක ඉතා අඩු වගේක තියෙන ප්‍රමාණයක් යොදවන්නේ. අපට ඒක නිසා දුඹුරු සීනි අපනයනයේදී විශාල ආදායමක් ලබන්න පුළුවන්. අපි දැනට චීනයත් එක්ක, ඉරානයත් එක්ක, අප්‍රිකානු රටවල් කිහිපයක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අපි දුඹුරු සීනි ආනයනය අපනයනය කිරීමේ සලස්මක් හදලා තියෙනවා. ඒ වගේම සුදු සීනිත් එක්ක කලවම් කරලා දුඹුරු සීනි ලංකාවට ගේනවා. ඒ නිසා අපි උපපර්යේෂණ ආයතනයත් එක්ක කතා කරලා තියෙනවා ඒවා පර්යේෂණය කළ ප්‍රමිතිගත කරන්න කියලා. ඒ වගේම මම රේගු දෙපාර්තමේන්තුවත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරලා තියෙනවා මේ පිළිබඳ අවස්ථාවක් දෙන්න කියලා. ඔබතුමා කිව්ව එක හරි. අපට පහුගිය කාලේ එතනෝල් වලට බඩීරුකු පාවිච්චි කරපු නිසා, එතනෝල් වලට බඩීරුකු වැඩිපුර පාවිච්චි කරන නිසා මොලෑෂස් හැටියට, උක්සීනි හැටියට පාවිච්චි කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. 1500ක් 1200ක් අතර එතනෝල් ලීටරයකට ගියපේක අද 475 තමයි. ඒක ඉතින් වෙළඳ පොළ තත්ත්වයක්, ඉල්ලුම සැපීම තත්ත්වයක්. මොකද එතනෝල් පාවිච්චි කරන අයට උක්වලින් හදන මොලෑෂස් එතනෝල් පාවිච්චි කරන්න පුළුවන්, බඩීරුකු වලින් හදන එතනෝල් පාවිච්චි කරන්න පුළුවන්. බඩඉරි වලින් හදන එතනෝල් වල අද ලීටරයක් රුපියල් 230යි. ඉතින් 230ට හදලා අරක්කු හදන එක ඒගොල්ලන්ට ලාභයි. ඒ නිසා මම මේ සිද්ධිය සාකච්ඡා වෙන වෙලාවේදී ගල්ඔය, ඇතිමලේ සහ අපේ පැල්වත්ත, සෙමනගල නිලධාරීන් ඔක්කොම කැඳවලා අපි එකට කතා කරලා තීරණයක් ගත්තා. අපි මීට පස්සේ එතනෝල් සඳහා එකනේ අරක්කු නිෂ්පාදන ආයතන වලට එතනෝල් අපි ලබා දෙන්නේ අපේ ආයතන තුන. මොකද අපේ ආයතන තුනම ලංකාවේ ඌක් වවන්නේ. අපේ ආයතන තුන එතනෝල් ලබා දෙන්නේ රුපියල් 800ට. රුපියල් 800 ස්ථාවරින් වල අපිට ලබා දෙන්න නම් මොකද ගරු විපක්ෂ නායකතුමනි අපි එහෙම නොකොලොතින් අපට සිද්ධ වෙනව ගොවියන්ට දෙන තියෙන ප්‍රතිලාභය අඩු කරන්න. එක්ක ගොවියන්ට දෙන තියෙන ප්‍රතිලාභය අඩු කරනවාද නැත්නම් එතනෝල් වල මිල වැඩි කරනවාද කියන තීරණ දෙකෙන් අපි ගන්න සිද්ධ වෙලා තියෙනව එතනෝල් වල මිල වැඩි කරන්න. අපට වෙන උත්තරයක් නැහැ. මොකද ඔබතුමාලා 2020 දී ගොවියන්ට දුන්නේ හොන්ඩරේට 5000යි. 2021 දී දුන්නා 5550යි. 2023 දී 7850යි. 2024 දී යානක වක්කුඹුර මන්ත්‍රීතුමාලා තීරණයක් අරගෙන එකපාර වැඩි කරා 10000ට. හොන්ඩරේ 7850 10000 කරා. අපට 10000 අඩු කරන්නත් බෑ. අපේ වියදම අඩු කරන්නත් බෑ. අපට මේ තියෙන සේවකව ඉවත් කරන්නත් බෑ. එහෙනම් අපිට තියෙන එකම උත්තරය තමයි එතනෝල් වලට තියෙන ස්ථාවර මිල හදාගන්න එක. ඒක නිසා අපි දැනට නිෂ්පාදනය කරන ආයතන තුනම පහුගිය දවසේ තීරණයක් ගත්තා එතනෝල් ලබා දෙන්නේ රුපියල් 800ට. එකක්. දෙක තමයි අපි සීනි වලට ස්ථාවර මිලක් හදන්න ඕන. ඒ නිසා අපි රතු සීනි වලට දැන් තීරණය කළා තියෙනවා 200 ප්ලස් වැට් වලට තමයි අපි දෙන්නේ. අවම මිල 200 200ට ප්ලස් වැට් කියන්නේ 236යි. 236යි. එතකොට වෙළඳපොලේ 260ට 70ට දෙන කෙනාට දෙන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන වෙළඳ මාෆියාවක් සිද්ධ වෙනවා. ඒ වෙළඳ මාෆියාවේ කට්‍ය කරන්නේ අපේ ආයතනයේ ඔබ කියපු අය ප්‍රධාන මෙහෙයුම් නිලධාරියගෙන් තොරතුරු අරගෙන වෙළඳපොලට දෙනවා ඉක්මනින්ම. නුවන් ධර්මරත්න කියන්නේ අපේ ආයතනයේ හිටපු C00. මිල කමිටුවේ ඉන්න ඔයා. මිල කමිටුවේ ඉඳගෙන තොරතුරු එළියට දුන්නා. ඒ වගේම එයා Facebook වලින් ඇව්වා මාධ්‍ය කිහිපයක් අල්ලගෙන ප්‍රචාර කරා පහුගිය දවස්වල සෙවනගල මෙට්‍රික් ටොන් 17200ක් විකුණ ගන්න බැරුව තියෙනවා කියලා. ඔබතුමා දන්නවා ව්‍යාපාරයක් හැටියට අපි මේ ව්‍යාපාර කරනකොට ආයතන ප්‍රධාන මෙහෙයුම් නිලධාරිය එළියට කිව්වොත් එම විකුණ ගන්න බැරුව තියෙනවා කියලා කේ බොරුවක්. හැබැයි ඒක නිසා වෙළඳපොලේ ෂට් ඩවුන් වෙනවා. එතකොට වෙළඳපොල කල්පනා කරනවා රයිට් එහෙනම් අඩු මිලට ගන්න පුළුවන් කියලා. ඒ මිල ඒක බොරුවක් එහෙන් පිටින්ම. මෙට්‍රික් ටොන් 33000ක් විකුණන්න බැරුව තියෙද්දි තමයි අපි ආණ්ඩුව මේ ආයතන බාරගත්තේ. ඒ වගේම මිලියන 5.5ක් එතනවල තිබ්බ අපි බාණ්ඩුව බාර ගන්නකොට. එතකොට කවුරුහක් අතේ එළියට ගිහිල්ලා කිව්වේ නැහැ විකුණ ගන්න බෑ කියලා. හැබැයි මෙට්‍රික් ටොන් 17200 කියන්නේ විකුණන්න බැරි එකක් නෙමෙයි. ඒ 17200 කියන්නේ මේ නිෂ්පාදනයේ වාරේ දැන් සීනි හදන කාලේ මේ නිෂ්පාදනයේ එළියට යවන්න තිබිච්ච ප්‍රමාණය. නැතු ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකත් සෙවනගල නෙමෙයි. සෙවනගල 10යි තිබුණේ මෙට්‍රික් ටොන්. ඒ 17000 තිබුණේ පැල්වත්තේ. ඒක නිසා අපි එයා වයින් කරා. එයා වයින් කරන්නේ කොහොමද? මම එදාම කිව්වා එයා අයින් වෙන්න. මොකද අංගේ ඉඳන් කන කර කට්ටියට අපේ ඉඩක් දෙන්නේ නැහැ. අපි එයා වයින් කරා. අලුතෙන් නිලධාරීන් බදව ගන්නවා. ඒක නිසා විශේෂයෙන්ම මම කියන්න ඕන මෙතන මේ ප්‍රශ්නේ අලුතෙන් හදපු එකක්. ඔබතුමාගේ විපක්ෂ නායක තමයි ඔය ගොවි උද්ඝෝෂණය කරේ. ඔබතුමාගේ එහෙ ඉන්න විපක්ෂ නායක සමග යන බලවේග. පොදු ජන පෙරමුණේ තව මන්ත්‍රීවරයෙක් හිටියා. ඒගොල්ලොන්ට සීනි ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් ගල්කොරික් කෙනෙක් ඉන්නවා සුගත් කියලා. මේගොල්ලෝ තමයි මේක කරේ. ඒක කරන්න උදව් කරේ නුවන් ධර්මරත්න. එයා සේවෙන් ඉවත් කරපු දවසට පස්සේ ඉඳන් තමයි උද්ඝෝෂණය තිබුණේ. උද්ඝෝෂණයක් තියෙන හේතුවක් නැහැ. සෙවනගල වහලත් නැහැ, වහන්නෙත් නැහැ. සෙවනගල ප්ලාන්ට් එකක පොඩි ගැජට් එකක් කැඩුනා. එදා ඒක හැදුවා. අදත් ඔබතුමාට ගිහිල්ලා බලන්න පුළුවන් සෙවනගල වහලා නැහැ. එතකොට මේ ඔක්කොම දේවල් කරන්නේ මොකද්ද? අපි මේක විකුණනවායි කියන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේක බුකුත් ගන්න නැතුව රජයේ මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න හෙට විකුණනවා කිව්වනම් ඕනතරම් කට්ටිය ඉන්නවා. එච්චරයි ප්‍රශ්නේ. ඒකින්ද මේක විකුණන්නෙත් නැහැ. හරි පහදිරෝ කියනවා මේක විකුණන්නෙත් නැහැ. ඔබතුමා වගේ 250,000කගේ ජීවිත කියන ප්‍රශ්නයක් මේක. ඒක නිසා විශේෂයෙන්ම අපි දැනට පාඩු ලබන තත්ත්වෙ තියෙන්නේ. ඒක පිළිගන්නවා. හැබැයි මේක ලාභ ලබන තත්ත්වෙට පත් කරන්න අපි සලස්මක් හදලා තියෙනවා. එකක් උක් අපනයනය කරන එක. ඒ කියන්නේ සීනි හැටියට. දෙක මේ ගල්වේ පළවත්ත කියන්නේ සෙවනගල කියන්නේ හොඳ සංචාරක පොටෙන්ෂල් එකක් තියෙන තැනක්. ඉතින් අපි සංචාර කර්මාන්ත මෙතනට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දන්නා ඇල්ලට විනාඩි 35යි. යාලට බෝඩර් එකක් තියෙනවා. කතරගමට මායින් වෙලා තියෙන්නේ. මේ මේ පැල්වත්ත බුත්තල කියන්නේ සංචාරක හොඳම විභවයක් තියෙන තැනක්. ස්වභාවික වැව් 16ක් තියෙනවා. හෙලිකොප්ටර් පෑඩ් එකක් තියෙනවා. මේකේ ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මොකද ඔබතුමා දන්නා බ්‍රූකර් කියන කම්පැනි තමයි මීට කලින් මේක කරේ. ඒගොල්ලෝ මේක ලස්සනට හදාගෙන ආපු එකක්. පස්සේ මේකට ආවා ආර්යසිල වික්‍රමනායක මහත්තයා. එයා ඇවිල්ලා මම දන්නා එයාට පැල්වත්ත සෙවනගල පැල්වත්තේ මැදම කොහොමද කියලා මේ කිරි කර්මාශාලාවකට ඉඩ හම්බුනේ. පො රජයටයි තිය ඉඩම පැල්වත්තේ මැද තියෙන්නේ. එයා ඒකේ කිරි කර්මාශාලාවක් දැම්මා. ඒක හොඳයි. මම ඒක නරකයි කියනෝ නෙමෙයි. හැබැයි ඒකේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා අදට. ඊළඟට දයාගමගේ මහත්තයා. ඔබතුමා දන්නව. ඔබතුමාලගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. එයා මේක අරගෙන ඉතුරු ටික සුද්ධ කරා.
එයා කරපු ටික මම වෙනම වර්තාවක් කොන දෙන්න ඔබතුමා ප්‍රශ්නයක් අහලා නැහැ ඒකට. ඉතින් ඉතාල පැහැදිලිවම මම කියනවා මේක අපි හදනවා. මේක අපි හදනවා අපේ බලාපොරොත්තුව තමයි ගොවියට රුපියලක්වත් අඩු කරන්නේ නැතුව. ඒ වගේම සේවකින්ගේ ප්‍රශ්නත් විසඳලා සාධාරණ මිලකට පාරිභෝගිකින්ට සීනි ටික ලබා දෙන එක. මම අවසාන වශයෙන් සේවකින්ට දීපු ප්‍රතිලාභ ගැන මම පොඩ්ඩක් කියන ඕන කතා නායකතුමනි. මේකේ පැල්වත් ඉන්න 3907ක් වක්‍රව ඉන්න පවුල් 5500ක් ඉන්ඩිරෙක්ට් සේවකයෝ ඉන්න 3500ක් එතනම ඉන්න 7100ක් ඒ අයට ඉස්කෝල ඒ ප්‍රදේශයේ ඉස්කෝල සහ පෙරපාසල් නඩත්තු ගන්න අපි වෙන්කොල්ල මිලියන 14.9ක් මෙඩිකල් සෙන්ටර්ස් එක්ස්පෙන්ඩිචර් හැටියට අපි මිලියන 42ක් වියදම් කරන අවුරුද්දකට ප්‍රී ස්කූල් වලට පෙරපාසල් වලට ලක්ෂ 65ක් වියදම් කරනවා එලිෆන්ට් ෆෙන්ස් එකේ ඩිස්ටන්ස් එකට අලිවැට කිලෝමීටර් 207ක අලිවැටක් අපි නඩත්තු කරනවා ඒකට අවුරුද්දකට අපි වියදම් කරන මිලියන 483ක් ඒකක්වත් ආනයනය කරන සුදු සීනි මුදලයිලා කරන්නේ නැහැ ලංකාවට සුදු සීනි ගේන කට්ටිය වහකවන විතරයි මේ රටේ මිනිසුන්ට අපි ඒ ප්‍රදේශයේ මේ ඔක්කොම කරනවා ඒ වගේම අපි අර්ථ සාධක වලට මිලියන 585ක් වෙන් කළා කියලා. ඒ වගේම සෙවණගලත් එහෙමයි. සෙවණගන ඍජුව සේවක 1332යි, වක්‍රව 1680යි, පවුල් 3922යි ඔක්කොම. ඒකත් අපි ට්‍රාන්ස්පෝර්ට් වලට ළමයින්ට මිලියන 3ක් වියදම් කරනවා. ඒ වගේම අර්ථ සාධක වලට මිලියන 40ක් වියදම් කරනවා. මේව සේවකයෝ වෙනුවෙන් කරන්නේ. ප්‍රී ස්කූල් පවත්වාගෙන යනවා. ඒ ළමයින්ගේ අධ්‍යාපනය ගැන හොයනවා. මෙඩිකල් පහසුකම් ලබා දීලා තියෙනවා ඒ අලිවැට සංරක්ෂණය කරනවා සෙවණගලත් අලිවැට සංරක්ෂණය කරන්නේ අපි ගරු කතා නායකතුමනි නිසා මේ සියල්ලම කරමින් තමයි මේ ආයතනේ පවත්වාගෙන යන්නේ බොහොම ස්තුතියි ඔබතුමාගේ වැදගත් ප්‍රශ්න ඉදිරිපත් කරාට විශේෂයෙන්ම ඔබතුමාට කියනවා මේවැනි ප්‍රශ්න වලට අවධානය යොමු කරන වගේම ඔබතුමාට හැකියාව ධෛර්යය ලැබේවා කියලා ඔබතුමාගේ පළාත් පාලන ආයතන වල ප්‍රශ්න ටිකත් විසඳ ගන්න බොහොම ස්තුතියි
ගරු මට අවසර දෙනවද මේ ගරු අමතුමා මම අහපු මූලික ප්‍රශ්නයකට ඔබතුමා පිළිතුරු දුන්නේ නැහැ. පුළුවන් ඔබතුමාගෙන් ඒක විමසන්න. මම ඔබතුමාගෙන් ඇහුවා ඇයි දේශීය සීනි නිෂ්පාදනයට 18%ක වැට් එකක් ගහලා ආනයනික සීනි වලට රුපියල් 50ක් ගහන්නේ. මම ඔබතුමාගෙන් ඒක අහන්නේ මොකද ඔබතුමාම ප්‍රකාශ කරලා තියෙනවා කරන්න දෙයක් නැහැ. ඒක IMF කොන්දේසියක් කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේක පුන පුනා මේ සභාවේ කියලා තියෙනවා. ඔබතුමන්ලා මැතිවරණ වේදිකාවක් පාසා යෝජනා කරේ ජනතාවට හිතවාදී ගිවිසුමකට සංශෝධිත ගිවිසුමකට ප්‍රවේශ වීම. මම අහන්න කැමති ඒ ජනවර්මයට ගරු කරමින් ඇයි ඔබතුමන්ලාට බැරි IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේ 18% වැට් එක මේ දේශීය සීනි කර්මාන්තයට ගහන එක ඉවත් කරන්නට ඇයි සාකච්ඡා ආරම්භ කරලා යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන්නේ?
ස්තුතියි. බොහොම ස්තුතියි විවක්ෂනායකතුමා. ඇත්තට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි IMF එකේ පැරාමීටින් වල අපි ඉන්නවා. හැබැයි IMF එකේ පැරාමීටින් වල ඉන්න අතරේ අපි සාකච්ඡා කළා තමයි පහුගිය දවස්වල ළමා කිරිපිටි වලට යෝගට් එකේ ඉඳලා ඒ අවශ්‍ය සහයෝගයන් ලබා ගත්තේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි එක කර්මාන්තයක් වෙනුවෙන් විතරක් විශේෂයෙන් කළා වැඩ් බද්දක් සංශෝධනය කරන බදු නීතියක නැහැ. ඒක මම හිතන්නේ පාර්ලිමේන්තුවේ විශාල කාලයක් හිටපු අධ්‍යක්ෂීම් සහිත මන්ත්‍රීවරයෙක් හිටිට ඔබතුමා දන්නෝ. එක කර්මාන්තයකට විතරක් වැඩ් බද්දක් නිදහස් කරෝතින් අනිත් කර්මාන්තවලටත් ඒක විශේෂයක් හැටියට කරන්න කියලා වැරදි පූර්වාදර්ශයක් වෙනවා. ඒක නිසා තමයි අපි ඒක එහෙම කරන්නේ නැත්තේ. එක කර්මාන්තකින් කර්මාන්තයට වැඩ් බදු සංශෝධනය කරන ප්‍රතිපත්තියක් බදු ප්‍රතිපත්තිය නැහැ. ඔබතුමා වැඩබදු පනත බලන්න ඒක තියන්නේ අගේ එකතු කළ බද්ද. අගේ එකතු කළ බද්ද. හැබැයි ඒක අපිට සාකච්ඡා කරන්න දෙයක් තියෙන මෙන්න මෙහෙම. දැන් ගොවියාගේ උග්ගහ කපලා අපේ ෆැක්ටරිය ළඟට එනකන් වියදම අපි දරනවා 207ක්. ගොවීන්ට මෙට්‍රික් ටොන් එකට 10,000ක් දෙනවා ප්‍රවාහන වියදම් දරනවා. අන්න එතන අගේ එකතු කිරීමේ ප්‍රමාණය ඉතාම අඩුයි. හැබැයි අපි මේ 207ටත් වැඩබද්ද අය කරනවා. අය කරන්න වෙනවා. අන්න එතන ගැටලුවක් තියෙනවා. කර්මාන්ත ශාලාවේදී යගේ එකතු වෙන ප්‍රමාණයට විතරක් වැඩබද්ද අඩු කරගන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි අපේ අර යෝජනාමාලාවේ සකස් කරලා තියෙනවා. එකක්. අපි අර කියවන යෝජනාමාලාවක් ඉදිරිපත් කරනවා කියලා ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යාංශය සුරාබත් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශ වල සියලු දෙනා අපි ඒක සාකච්ඡා කරමින් යනවා. මොකද්ද? වැඩබද්ද කර්මාන්ත ශාලාවේ ඇතුළට විතරක් ඒකාබද්ධ කරගන්න. දෙක තමයි අපෙන් අය කරන වැඩබද්ද නැවත රජයෙන් භාණ්ඩාගාරෙන් අපිට රීඉම්බර්ස් කරගන්න පුළුවන්. අපි හැම රීම්බස් ගන්න කියොත් අපට අවුරුද්දකට බිලියන 1.3ක් නැවත ගන්න වෙනවා රීම්බස් කරලා. හැබැයි අපි එහෙම රීම්බස් කරගන්නව නම් ඒ ප්‍රමාණයට හරියන්න අපි සලස්මක් ඉදිරිපත් කරන්න ඕන. මොකද්ද අපි ඒක නැවත අය කරගන්නේ කොහොමද? මොකද අපිට අපි තව ඉන්න ප්‍රශ්නෙක අපි අවුරුද්දට 15.5ක ආදායම් පෙන්වීමක් කරන්න ඕන. ආදායම් ඉලක්කය අපිට තියෙනවා. අපි 2.5ක ප්‍රාථමික ගිණුමේ ශේෂය පවත්වාගෙන යන්න ඕන. අපි ආදායම් හොයන්න ඕන. ඒ නිසා ආදායම් හොයන ඉලක්කය අපේ 2025 දී අතිරේකව අපි බිලියන 1000ක් ආදායම් හොයන්න ඕන. රජයක් හැටියට. එතකොට අපිට රීම්බස් කරනවා නම් වැඩබදු මේ ආයතනවල විශේෂයක් කරලා ගෙවනවා නම් ආණ්ඩුව අපි මොකද කරන්න ඕන? අපි ආදායම් සලස්මක් ඉදිරිපත් කරන්න ඕන. අපේ මේ නැවත අපි මේ හදන වාර්තාවේ අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි අපනයන කළ කොහොම හොයනවද? අතිරික්ත ආදායම අපේ සංචාරක ව්‍යාපාරෙන් අපි කොච්චර හොයනවද? අපි ඕගනික හැටියට කාබනික සීනි වගා කරලා කොච්චර හොයනවද කියලා අපි අලුත් සලස්මකට යනවා.
ගරු අමාත්‍යතුමා
ඒක තමයි අපේ යෝජනාව.
ගරු අමාත්‍යතුමා පිළිතුරු කැටි කරන්න. ගරු සිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා. ගරු ගරු මන්ත්‍රී කරාව කරන මන්ත්‍රම මේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි.
අමාත්‍යතුමා இலங்கை ஜெர்மன் தொழிற்பயிற்சி நிறுவனத்தின் இயங்கு நிலையை உறுதி செய்வதற்கான ஒரு கேள்வியை நான் பிரதம அமைச்சரிடம் கேட்பதற்காக, கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் கடந்த 30 ஆண்டுகளுக்கு மேலாக நடந்தேறிய யுத்தத்தினால் பாதிக்கப்பட்ட இளைஞர் யுவதிகளின் எதிர்காலம் கருதியும் அவர்களுக்கான தொழிற்பயிற்சிகளை வழங்கும் நோக்கிலும் ஜெர்மன் அரசாங்கத்தின் 800 மில்லியன் ரூபாய் நிதியுதவியுடன் கிளிநொச்சி அறிவியல் நகரில் ஆரம்பிக்கப்பட்ட இலங்கை ஜெர்மன் தொழில் பயிற்சி நிறுவனத்தின் SLGTTI தற்போதைய இயங்கு நிலை குறித்து கீழ்வரும் விடயங்களை தங்களின் மேலான கவனத்துக்கு கொண்டு வர விரும்புகிறேன். கிளிநொச்சி மாவட்டத்தில் இயங்கி வரும் இலங்கை ஜெர்மன் தொழிற்பயிற்சி நிறுவனம் இன்று வரை இலங்கை அரசாங்க வெத்தமானி மூலம் அங்கீகரிக்கப்படவில்லை. இந்நிறுவனம் இலங்கை கிளிநொச்சி மாவட்டத்தில் ஆரம்பிக்கப்பட்ட போது 96 பேராக இருந்த நிரந்தர பணியாளர் எண்ணிக்கை தற்போது 77ஆக குறைக்கப்பட்டுள்ளதுடன் 2017ஆம் ஆண்டு முதல் இன்று வரை எந்த ஒரு நிரந்தர பணியாளரும் நியமிக்கப்படாது. ஆளணி தேவைப்பாட்டின் 24% மட்டுமே தற்போது நிரப்பப்பட்டுள்ளது. இந்நிறுவனம் 2016-2020 வரை தேசிய பயிலுனர் மற்றும் கைத்தொழில் பயிற்சி அதிகார சபையின் கீழ் நைட்டா இயங்கி வந்த நிலையில் தற்போதும் இதனை ஓர் சுயாதீன நிறுவனமாக இயங்க விடாது CGTTI முறைமை நிறுவனத்தின் கிளை நிறுவனமாக மாற்றும் முயற்சிகள் மேற்கொள்ளப்படுகின்றன. இது பயிற்சி நெறிகளை முறைமைப்படுத்துவதிலும் அவற்றுக்கான சான்றிதழ்களை குறித்த காலப்பகுதியில் வழங்குவதிலும் நிர்வாக இடர்பாடுகள் தோற்றுவிக்கும் என்பதால் அது நிறுவனம் மீதான அபிமானத்தை பாதிப்பதாகவே அமையும். குறிப்பாக SLGTTI நிறுவனத்தின் முதல்வரும் துணை முதல்வரும் CGTTI நிறுவனத்தின் பணியாளர் தொகுதியில் இருந்து தெரிவு செய்யப்பட்டு ஒப்பந்த அடிப்படையிலேயே நியமிக்கப்படுவதால் அந்த நியமனங்களின் போது உரிய தகமைகளோ ஆளுமை திறனோ கருத்தில் கொள்ளப்படாமை நிறுவனத்தின் நிர்வாக ஆளுமையையும் சுயாதீன இயங்கு நிலையையும் மிக மோசமாக பாதிப்படைய செய்கிறது. கொழும்பு மாவட்டத்தில் இயங்கி வருகின்ற ஜெர்மன் தொழிற்பயிற்சி நிறுவனம் சர்வதேச தரத்திலான பயிற்சி நெறிகளையும் சான்றிதழ்களையும் வழங்குகின்ற உயர்தர நிறுவனமாக உள்ளபோதும் போரின் பாதிப்புகளை எதிர்கொண்ட கிளிநொச்சி முல்லைத்தீவு மாவட்ட இளைஞர் யுவதிகளுக்காக ஆரம்பிக்கப்பட்ட இத்தொழிற்பயிற்சி நிறுவனம் வளப்பற்றாக்குறைகளுடனேயே தொடர்ச்சியாக இயங்கி வருகிறது. யாரை இலக்கு வைத்து இந்நிறுவனம் ஜெர்மன் அரசாங்கத்தால் ஆரம்பிக்கப்பட்டதோ அந்த இலக்கு குழு நிராகரிக்கப்பட்டு வேறு பிரதேசங்களை சார்ந்தவர்களை இந்நிறுவனத்தின் மூலம் தொழிற்கல்வியை நுகரக்கூடிய சூழல் உருவாக்கப்பட்டுள்ள அதேவேளை இம்மாவட்டத்தைச் சேர்ந்த மாணவர்களுக்கும் உத்தியோகத்தர்களுக்கும் முன்னுரிமை வழங்கப்படாமையும் இந்நிறுவனத்தின் பின்னடைவுக்கு ஒரு காரணமாகும். 2021ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட மாணவர் விடுதி நிர்மாண பணிகள் உரிய நிதி ஒதுக்கீடின்மையால் இன்றளவும் முழுமைப்படுத்தப்படவில்லை. தற்போது 180 வரையான மாணவர்கள் அந்த விடுதி கட்டடத்திலேயே தங்க வைக்கப்பட்டுள்ள நிலையில் மாணவர்களது பாதுகாப்பை உறுதி செய்ய முடியாத நிலையும் ஏற்பட்டுள்ளது. ஆளணி பற்றாக்குறைக்கான உடனடி தீர்வாக சகோதர மொழி தெரியாத தமிழ் சிங்கள பயிற்சி ஆசிரியர்கள் தற்காலிகமாக நியமிக்கப்பட்டுள்ள நிலையில் அது புறமொழி பேசும் மாணவர்களிடையே பாடங்களில் புரிதலற்ற தன்மையையும் கற்கை நெறியில் திருப்தி இனங்களையும் ஏற்படுத்தியுள்ளதுடன் அதன் காரணமாக சில மாணவர்கள் கற்கை நெறியை கைவிட்டு வெளியேறும் சந்தர்ப்பங்களும் ஏற்பட்டுள்ளன. கடந்த 2025-4-29 SLGTTI நிறுவனத்தில் நடைபெற்ற புத்தாண்டு நிகழ்வுகளின் போது முறையான மேலாண்மை இன்மையால் ஏற்பட்ட உள்ளக முரண்பாடுகள் இனரீதியான மோதல்களாக மடைமாற்றப்பட்டு CGTTI-யில் நியமிக்கப்பட்ட ஆசிரியர் ஒருவரால் தமிழ் மாணவர்கள் மூர்க்கத்தனமாக தாக்கப்பட்டுள்ளனர். மேற்படி விடயங்கள் சார்ந்து தங்களின் உயர்ந்த கரிசனையை கோருவதோடு இந்நிறுவனத்தின் செயல்பாடுகளும் சேவையும் எமது மாவட்டத்துக்கு தேவையாக உள்ள நிலையையும் கிளிநொச்சி முல்லைத்தீவு மாவட்ட இளைஞர் யுவதிகளின் தொழில்திறன் விருத்தியை கருதி இந்நிறுவனத்தில் எத்தனை தமிழ் சிங்கள முஸ்லீம் மாணவர்கள் தற்போது பயிற்சி பெறுகிறார்கள் என்பதையும் அவர்கள் எந்த அடிப்படையில் பயிற்சி நெறிகளுக்கு உள்வாங்கப்படுகிறார்கள் என்பதையும் தற்போது என்னென்ன பயிற்சி நெறிகள் நடைமுறையில் உள்ளன என்பதையும் அமைச்சர் அறிவிப்பாரா? வளத்திலும் தரத்திலும் மிகவும் தாழ்நிலையில் உள்ள கிளிநொச்சி மாவட்ட SLGTI நிறுவனத்தை அங்கீகரிப்பதற்கான அரசாங்க வர்த்தமானி ஏன் இதுவரை வெளியிடப்படவில்லை என்பதை அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? இந்நிறுவனத்தில் நீண்டகாலமாக நிலவி வரும் பௌதிக வள மற்றும் ஆளணி பற்றாக்குறைகள் எப்போது நிவர்த்தி செய்யப்படும் என்பதை அமைச்சர் அறிவிப்பாரா? இந்நிறுவனம் உருவாக்கப்பட்ட நோக்கத்தின் அடிப்படையில் தொடர்ந்தும் கிளிநொச்சி மாவட்டத்தில் சுயாதீனமாகவும் தனித்தன்மையோடும் இயங்குவதற்கான அடிப்படை வசதிகள் எப்போது ஏற்படுத்தி கொடுக்கப்படும் என்பதையும் இந்நிறுவனத்தை அங்கீகரிப்பதற்கான அரசாங்க வர்த்தமானி அறிவித்தல் எப்போது வெளியிடப்படும் என்பதையும் அமைச்சர் இந்த உயர்ந்த சபைக்கு அறிவிப்பாரா?
ගරු කථානායකතුමනි, ආයතනයට තම ස්වාධීනත්වය අහිමිවීමක් සිදු නොවන අතර කොළඹ පිහිටි ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනයේ යටතේ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වීම තුළින් මෙම ආයතනයට කොළඹ පිහිටි ජර්මානු තාක්ෂණ පුහුණු ආයතනයට හිමිවී ඇති පිළිගැනීම හා සමාන උසස් පිළිගැනීමක් ලැබෙනු ඇත. මෙතන අපි ඔක්කොමලා දන්නවා ජර්මන් ටෙක් කියන එක ඉහළ පිළිගැනීමක් තියෙන නිසා අපි හිතනවා මේ සම්බන්ධතාවය තුළින් කිලිනොච්චි වල පිහිටි ආයතනයටත් ඒ පිළිගැනීම අපිට ලබා ගන්න පුළුවන් කියලා. එමෙන්ම වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවකට පිළිගත් පාඨමාලා සහිතාතිකයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. දැනට පුහුණුව ලබන දෙමළ සිංහල හා මුස්ලිම් සිසුන් ගණන දෙමළ NPQ level 4 දෙමළ ළමයි there are 63 Tamil students, NVQ level 5 and 6, there are 114, so a total of 177 Tamil students currently studying there. Sinhala students, NVQ level 4, there are 186, NVQ level 5 and 6, 40, total of 226. Muslim students, NVQ level 4, 21, NVQ level 5 and 6, 25, total of 46. Admission of students to this institution is based on calling for applications, and each course that is offered, the students are admitted according to the placements that are available. When not enough students have applied for these programs, interviews are further called, and students are admitted in that way also. When the number of students who have applied for the course exceeds the number of placements available, there is an entrance test that is conducted as well as an interview that is conducted. The courses that are currently offered include automobile technology, automobile technician, agricultural machinery and equipment mechanic, in construction technology, site supervisor, draft person, quantity surveying assistant, food technology, baker, laboratory assistant, mechanical technology, machinist, welder, electrical and electronic technology, electrician, sewing machine mechanic, information and communication technology, computer hardware and network technology, ICT technician, renewable energy, and production technology. When this institution was initially set up, there was a intention to set it up as a separate institution, an autonomous institution, but it was set up under the existing Act 2017 number 15, which is the act under which the GT Cent has also been established. So when this Kilinochi Institute was set up, at that time there was advice from the Attorney General's Department that the Act needs to be amended if the SLGTI is to be established as a separate autonomous institution, that it required a amendment to the Act. So this has not happened. This was in 2020 that this was initiated. Subsequently, in 2022, the Cabinet took a decision at that time that this should be set up as a separate institution, but the necessary legal amendments were not made, and the revisions have not happened. So that's the current status which we are looking at. We are looking at the whether this is feasible and whether this is what needs to happen, whether the revision to the amendment to the Act has to happen. We are looking into this. Honourable Speaker, I went to the Kilinochi SLGTI institution. I paid a site visit along with ministry officials. I too observed that there are several issues here, especially with regard to student welfare. There is equipment, there's possibility for expanding this. However, the student welfare facilities are not up to standard, hostel facilities are not enough. There are many problems that the students are facing. As a result, consequently to this site visit, we have allocated funds from the 2025 budget to upgrade the hostel facilities, to upgrade the student welfare facilities, because this is a really difficult problem, and also because the site is relatively isolated. So there are no services around for students to access either. So we are looking into this. We are also planning to allocate funds from the 2026 budget to complete the construction of the hostel in 2026. Also, there was a long-standing problem about recruitment to this institute in Kilinochi. This also we are addressing, and we have currently submitted the required cadre to the committee that looks at recruitment. We have submitted the requirements, and we hope to get a favourable response soon and recruit the number of cadre that is necessary to keep this institution going and to ensure that the services offered are appropriate. As mentioned, we are very aware that this institution has the capacity to do much more than it's currently doing. There are problems with the physical infrastructure as well with the human resources. We are taking several steps right now to address this, and hopefully by next year we'll be able to get the institution to the required standard.
Amatyanta Nivedana Karasidharan Mantrithuma
Gaurava Pradama Amateur Avargalukku Mudalile Enudaiya Nandrigal. நீங்கள் இந்த விடயங்களை சரியான முறையிலே செவிசாய்த்து இதனை ஒரு தனியான நிறுவனமாக மாற்றுவதற்கான என்னென்ன முயற்சிகள் மேற்கொள்ளப்படுகிறது, அது எவ்வளவு நாட்களுக்குள் நடைபெறும் என்பதை நீங்கள் சரியாக சொல்லாவிட்டாலும் அதற்கான முயற்சிகள் மேற்கொள்ளப்படுவதாக சொல்வது வரவேற்கத்தக்கது. இப்பொழுதும் கூட அந்த ஜெர்மன் தொழில்நுட்ப நிறுவனத்துக்கான ஒரு அதிபரை நியமிப்பதற்கான முயற்சிகள் மேற்கொள்ளப்படுகின்றன. இருக்கின்ற அதிபர் தற்காலிகமானவராக இருக்கிறார். ஆனால் அதை நீங்கள் வெளிப்படையாக விண்ணப்பத்தை கோருங்கள். அதற்கான அங்கு இருக்கின்றவர்களுக்கு வழங்குவது அல்லது உள்ளக ரீதியாக வழங்குவதை தவிர்த்து வெளிப்படையாக தகுதி வாய்ந்தவர்களிடம் இருந்து விண்ணப்பத்தை கோரி வழங்குவது முதலில் நல்ல விடயம் என்பதை நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன். உண்டு. இரண்டாவது, இது ஒரு தனியான நிறுவனமாக இயங்குகிற பொழுது, கௌரவ பிரதம அமைச்சர் அவர்களே, இப்பொழுது உங்களுக்கு தெரியும் நேஷனல் இன்ஸ்டிடியூட் இருக்கிறது, தேசிய கல்வி நிறுவனம், நேஷனல் எஜுகேஷன் இன்ஸ்டிடியூட் மகரகம. இது இலங்கையிலே ஒரே ஒரு நிறுவனம் தான். ஆனால் முகாமைத்துவம் பற்றி அல்லது டிப்ளமா கற்றவர்களை இலங்கை சந்திக்கிறார்கள். அவை நான்
கிளாரிபிகேஷன், நாட் டீடைல் டிஸ்டிங்ஸ். Honorable Prime Minister.
தனித்துவமான நிறுவனமாக இயங்குவதற்கான வழிமுறையிலே உங்களுடைய செயல்பாட்டை எவ்வளவு நாட்கள் செல்லும் என்றாவது குறிப்பிட முடியுமா?
Honorable Speaker, we need to get clearance from the Management Services Department also about the new recruitment, and we have made that request, and that discussion is underway. With regard to making it a separate autonomous institution, the original plan was not only to set up something in Kilinochi, but in other parts of the country as well. So we need to look at this, whether each of these institutions are going to be autonomous or whether they are going to be affiliated to the German Tech Institute. So, and there is an advantage to this as well as a disadvantage, because the GTEZ certification and the GTEZ name is well recognized. So there's an advantage in being affiliated. But at the same time, if there are going to be other institutions also set up, then it might be easier to run them as autonomous institutions. But we don't want to just take an ad hoc decision on this, because even in Kilinochi, though this was set up, there are lots of inadequacies, as the Honourable Member also pointed out. So we want to make sure that whatever decision we take serves the interests of the students and of that area adequately as well. So I can't give an exact timeline. I can't give an exact timeline, because it requires a, if we are to make them autonomous institutions, then there's an amendment to the Act that is required. We are seeking the opinion of the Attorney General on this. We are also having discussions as to the best, looking at both the advantages and the disadvantages. We will take the best decision. That decision has to be presented to the Cabinet also.